You're with SBS Radio.
සුපුරුදු පරිදි අදත් සඳා දිනේ අපි සූදානම් ගෙවි යන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලීන සහ දේශපාලනික තොරතුරු විමසා බලන්නට. පළමුවෙන්ම අපි අවධානය යොමු කරන්නේ ගෙවි යන දින කීපය තුළ ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළ දුම්රිය වර්ජනය පිළිබඳව කතා බහ කරන්නට දේශපාලන වේදිකාව තුළ. ඒ වගේම ලංකාවේ ජන ජීවිතය තුළ මෙය සුවිශේෂී කාරණයක් බවට පත්වනා, විශේෂයෙන්ම පාසල් සිසු සිසුවියන්ට මේ කාරණය දැඩි ලෙස බලපෑම එල්ල කළ බවට ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කොට තිබුණා. අපි සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට ශ්‍රී ලාංකික පුවත් විමසුමට. අයබෝන් මනෝජ්.
අයබෝන් සංජය.
මනෝජ්, අපි මේ කතාබහ ආරම්භ කරමු දුම්රිය වැඩවර්ජනයෙන්. දුම්රිය වැඩවර්ජනය ඊයේ දිනේදී නිමාවට පත්වුණු බවට තොරතුරු වාර්තා වෙනවා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳ වැඩිදුර තොරතුරු.
පසුගිය බදාදා දිනේ නොදන්වා සිද්ධ කළ වර්ජනය ඊයේ දිනේ නිමාවට පත්වුණා. ඔවුන් ඒ අතර යම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම් වලින් නිල්ලීම් කළත් ඒ සඳහා අවස්ථාව උදා වුණේ නැහැ. විශේෂයෙන් මුදල් අමාත්‍යවරයාත් සඳහන් කළේ වර්ජනය අතහැරලා එනවා නම් සාකච්ඡා කරන්න සූදානම් කියන කාරණය. කෙසේ වෙතත් ඊයේ දිනේ පොළොන්නරුවේදී ජනාධිපතිවරයාව මුණගැසී තිබෙන අවෘතිය සමිති, එහිදී ඔවුන් ඉල්ලීම් ලබා දෙන ජනාධිපතිතුමා එකඟ වුණා කියන පොරොන්දුව මත තමයි දුම්රිය වැඩවර්ජන නිමාවට පත්වන්නේ. කෙසේ වෙතත් ඔවුන්ගේ වැටුප් ගැටලුවක් පදනම් කරගෙන තමයි මේ වර්ජනය ආරම්භ කරේ. විශේෂයෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ අපොසු සස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාවක්. ඉතින් එවැනි කාල සීමාවක තමයි නොදන්වා පසුගිය බදාදා සවස් වරුවේ මේ වර්ජනය දියත් කළේ. ඒ අනුව උදෑසන ගම්බිම්බල සිට කොළඹ පැමිණි ජනතාවට යළි නිවෙස් කරා යාමේ ගැටලු මතුව තිබුණා. ඒ අනුව විශේෂයෙන් කොටුව සහ මරදාන් වැනි දුම්රිය ස්ථානවලදී කොපිත වූ පිරිස් යම් ආකාරයකින් දේපළවලට පවා හානි කරනවා අපි දැක්කා. ඔවුන් කොටුව බස් නැවතුම්පල සහ කොටුව දුම්රියපල ඉදිරිපිට උද්ඝෝෂණය වැනි ක්‍රියාමාර්ගයක නිරත වුණා. අනතුරුව ඔවුන් කොටුව දුම්රියපල ඉදිරිපිට ඉඳලා මාර්ගයට පැමිණෙන මාර්ගය හරස් කිරීම නිසා බස් රථ ඇතුළු අනෙත් රථවාහන ධාවනයටත් බාධා පැමිණියා. ඔය අතරේ මේ වැඩවර්ජනට එක්ව සිටින වෘත්ති සමිති කිහිපයක සමාජිකයින් දුම්රිය මගින් හමු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න පැමිණියාට පස්සේ අපි දැක්කා යම් ආකාරයකින් වෘත්ති සමිති නියෝජිතයන්ට මේ කුපිත වූ මගින් යම් ප්‍රහාරයක් පවා එල්ල කරනවා. ඒ අනුව එයත් අසාර්ථක වුණා. කොහොමනත් රජයෙන් ආරාධනා කරා දුම්රිය කිහිපයක් ධාවනය කරන්න එක් කරන්න කියලා. විශේෂයෙන් විශ්‍රාම ගිය දුම්රිය රියදුරන්ට, එන්ජින් රියදුරන්ට ආරාධනාවක් කරා වැඩට එන්න කියලා. නමුත් එහෙම පැමිණීමක් අපි දන්න ආකාරයට සිද්ධ වුණේ නැහැ. ඒ අනුව අවසන් දින දෙක තුන වැනි කාලයක් තුළ දවසකට කාර්යාලයේ දුම්රිය 8ක් වැනි ප්‍රමාණයක් ධාවනයට එක් කළා. අපි දක්කා කටුනා ගුවන්තොටුපළ තෙල් ප්‍රවාහනය කරන එක් දුම්රියක් තෙල් ප්‍රවාහනය සඳහා එක් වුණා. මේ ආකාරයෙන් තමයි දුම්රිය ගමනාගමනය සිද්ධ වුණේ. ඒ අතර රජයේ පාර්ශවයෙන් නිවේදනයක් නිකුත් කළා මේ දුම්රිය වැඩවර්ධනය සම්බන්ධයෙන්. ඔවුන් කිව්වේ රටක් ලෙස එකතු වෙලා බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරපු ආකාරයටම වෘත්තිය සමිති ත්‍රස්තවාදයත් පරාජය කරන්න කාලය ලැබිලා තියෙනවා. මෙහෙම සඳහන් කරලා අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇමතිවරයා තමයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ විදිහට නිවේදනයක් කළේ. ඒ අනුව මේ වෘත්තිය සමිති ත්‍රස්තවාදයේ මතවාදීව වගේම ප්‍රායෝගික තලයේත් පරාජය කරන්න අවශ්‍යයි කියලා ඔවුන් සඳහන් කළා. ඒ අනුව දුම්රිය මේ වෘත්තිය සමිති ආරම්භ කරපු වැඩවර්ජනයෙන් පෙන්නුම් කරේ වෘත්තිය සමිති ත්‍රස්තවාදයක් බවත්, එය තමන්ගේ උමනාවන් හැර අන් අයගේ සියලු උමනා වැදගත් නැතයි සිතන කුහක මානසිකත්වයකින් සිද්ධ කරපු දෙයක් විදිහට තමයි ඔවුන් සඳහන් කළේ. නිවෙස් බලා යන මගින් පත්වෙච්ච අපහසුතාවය, උසස් පෙළ දරු දරියන්ගේ හිසට තුවක්කුවක් තියලා තමන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරන්න කිව්වෝ වගේ සදාචාරාත්මක හරි ආචාර ධර්මික රාමුවකට හරි අයත් නොවන ක්‍රමවේදයක් තමයි මේ අනුව ක්‍රියාත්මක කරේ කියලා ඔවුන් සඳහන් කළේ. යනු රජය මේ සම්බන්ධයෙන් තියෙන නොකැමැත්ත තමයි ඒ ප්‍රකාශය හරහාත් සඳහන් කළේ. අපි දැක්ක එක්තරා මාධ්‍ය හමුවකදී රංජන් රාමනායක අමාත්‍යවරයාත් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමේ ලේකම්වරයාට ලබා ගන්නවා යම් ඇමතුමක්. එහිදී ඔහු සඳහන් කරන්නේ ඇතැම් වෙලාවට ඔවුන්ගේ වැටුප් විෂමතාව නිසා යම් ආකාරයකින් උසස් වීමක් ලැබුණත් යම් ආකාරයෙන් වැටුප් අඩු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක ප්‍රායෝගික නෑ, එහිඳ ක්‍රියාමාර්ගයක් ගන්න කියලා මාධ්‍යයට මුදල් අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා. ඔහු සඳහන් කළේ වෘත්තීය සමිති මේ ඉල්ලන ආකාරයට දුම්රියට වැටුප් වැඩිවීමක් සිද්ධ කරොතින් ඒහා ඒකාබද්ධ ඇතැම් ශ්‍රේණි වලටත් ඇතැම් තනතුරු වලටත් වැටුප් වැඩිවීමක් ලබා දෙන්න අවශ්‍යයි. ඒ හින්දා එකවර දුම්රියට විතරක් වැටුප් වැඩිවීමක් ලබා දෙන්න අපහසුයි කියලා සඳහන් කළා. ඒ අනුව ඔහු කිව්වේ ඉදිරි මාස 3ක විතර කාලයක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් ගැටලුවක් තිබෙනවා නම් වැටුප් වැඩි කිරීමක් අවශ්‍ය නම් ඒ සඳහා සොයා බලන්න හෙට දිනේ කමිටුවක් පත් කරන්න සූදානම්. ඒ කමිටුවෙන් ලබා දෙන නිර්දේශ මත රජයේ අනිකුත් සේවාවන් වලත් වැටුප් වැඩි කිරීමේ සූදානමක් තියෙනවා. එවැනි අදහසක් තමයි ඔවුන් සඳහන් කළේ. කෙසේවෙතත් ඔබ දන්නවා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට මේ සම්බන්ධයෙන් සොයා බලන්න අමාත්‍ය කමිටුවක් පත් කළා සරත් අමුණුගම ඇමතුමාගේ ප්‍රධානත්වයෙන්. ඔහු කැබිනට් පත්‍රිකාවක් ප්‍රකරණවා මේ වැටුප් වැඩි කිරීම ලබා දෙන්න කියලා. නමුත් ඊට මුදල් අමාත්‍යවරයා එකඟ වුණේ නැහැ. රාජිත් සේනාරත්න ඇමතිවරයාත් කැබිනට් එකේදී හමු වෙලා මේ සම්බන්ධයෙන් සරත් අමුණුගම ඇමතිවරයාට පක්ෂව අදහස් පළ කළා. එහිදී තමයි මංගල සමරවීර ඇමතිවරයා සඳහන් කළේ මේ කොන්දපර නැති කැබිනට් මණ්ඩලයක තමයි තමන් වැඩ කරන්නේ, මෙහෙම කැබිනට් මණ්ඩලයක තමන් වැඩ කරන්නේ කියලා ඍජු ඔහුගේ විරෝධත්වය පළ කළේ. කොමුණත් දැන් මේ වන විට මේ සියල්ල මැදින් දුම්රිය වෘත්තීය සමිති අරගලයේ නිමාවට පත් වුණා ජනාධිපතිතුමා ලබා දුන්නු පොරොන්දුවත් එක්ක.
මනෝජ්, දැන් විශේෂයෙන්ම මේ දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් තවත් කාරණයක් දැනගන්නට කැමති. දුම්රිය වර්ජනය පැවති වකවානුව තුළ අපි දැක්කා මාධ්‍ය ඔස්සේ ජනතාව මේ සම්බන්ධයෙන් දක්වපු අදහස්, ඒ වගේම ජනතාව විටක රජයට චෝදනා කරනවා අපි දැක්ක. ජනතාවගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද මේ සඳහා එල්ල වුණේ?
ඔව්, ජනතාව තමන්ගේ නොකැමැත්ත තමයි ප්‍රකාශ කරේ. අර මම කලිනුත් කිව්වාගේ කොටුව දුම්රිය ස්ථානයේ ඇතුළු තැන්වල දේපළවලට පවා හානි සිද්ධ කරලා තිබුණා. ඒ අනුව උන් දැඩි කෝපයකින් හිටියේ. අපි දැක්ක එක්තරා මවක් ඉතාමත් අපහසුතාවයකින් පෙළෙනවා. ඒ අම්මට ගෙදර ගිහිල්ලා දරුවට කිරි දෙන්න තියෙන අවස්ථාව පමා මගහැරෙන සංවේදී සිදුවීම් වාර්තා වුණා. ඇතැම් දුම්රිය මගින් දුම්රිය ස්ථානවල නිදාගෙන ඊළඟ දවසේ වැඩට එනවා අපි දැක්කා. ඔවුන්ගේ දුෂ්කරතා ගැන ඔවුන් කතා කරනවා. ඔවුන් දුම්රිය ප්‍රවේශ පත්‍රය පමණක් සාක්කු දාගෙන ඇවිල්ලා ඔවුන්ට ආයෙමත් බස් රථයකවත් නැගලා ගෙදර යන්න අතේ මුදල් නැති බව, ඒ වේදනාව ඒ අයගේ මුවින් පිට වෙනවා. පසුගිය සිකුරාදා දිනේ වන විට යම් ඉල්ලීමකුත් ඇතැම් මාධ්‍ය සිද්ධ කළා. පුළුවන් නම් උසස් පෙළ විභාගයට සහභාගී වෙන දරුවන්ට තමන්ගේ පෞද්ගලික මෝටර රථයෙන් හරි යම් ප්‍රවාහන පාසුකමක් සලස දෙන්න කියලා ඊට ප්‍රතිචාර දක්වනවා අපි දැක්කා. රියදුරන් අපි දැක හර්ෂද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා තමන්ගේ රථයෙන් යම් සිසුන් ප්‍රමාණයක් පාසල් වෙත රැගෙන යන ආකාරය, මේ විදිහට ජනතාව විවිධාකාරයෙන් මීට ප්‍රතිචාර දක්වනවා අපි දුටුවා.
හොඳයි මනෝජ්, අපි අවධානය යොමු කරමු විශේෂයෙන්ම මේ සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂීය විවිධ චෝදනා රජයට එල්ල කරනවා අපි දැක්කා. මේ සඳහා අධීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා විශේෂ කමිටුවක් පත් කළ බවට තොරතුරු වාර්තා වෙනවා. දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු?
ඔව්, මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශව තමන්ගේ නොකමැත්ත ප්‍රකාශ කරා. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මේ කැබිනට් මණ්ඩලයටත් නිසි ලෙස ඉදිරිපත් නොකර අත්සන් කරපු ගිවිසුමක්. මේ අනුව ශ්‍රී ලංකාවට යම් අවැඩක් සිද්ධ වෙනවා කියන අදහසක් තමයි ඇතැම් පාර්ලිමේන්තු නියෝජිතවරුන්, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ඍජුව කතා කරා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ අප්‍රසාදය පළ කරලා තිබුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බලන්න තමයි ජනාධිපතිවරයා විශේෂ අධ්‍යයනයක් කරලා ඒ සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන්න කියලා ස්වාධීන විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරා. ඒකට හේතුව විදිහට ජනාධිපතිතුමා දැක්කේ ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ජනාධිපතිතුමාට කරලා තියෙන පැමිණිලි අදහස් සලකා බලලා මේ කණ්ඩායම් පත් කරනවා කියලා. කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන WD ලක්ෂ්මන් මහතා ඒ කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරලා තියෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහබැංකු හිටපු සහකාර අධිපති R.A. ජයතිස්ස කියන අය කමිටුවේ සමාජිකයින් බවට පත් කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිද්ධ කරලා යෝජිත නව වෙළඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් සහ භාවිතයන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති මේ මඟ පෙන්වීම සඳහා වන නිර්දේශ මේ හරහා ලබා ගන්නත් ඒ අනුව අපේක්ෂා කරලා තියෙනවා. ඒ වගේම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි, ඒ වගේම ශ්‍රී ලංකාවේ සමාජීය සහ ආර්ථික තත්ත්වයන්, ජනතාවගේ ජීවන තත්ත්වයේ කෙරෙහි වන බලපෑම, මේ සියල්ල අධ්‍යයනය කරන්නත් මේ කමිටුවේ විෂය පතේට අයිති. කමිටුව තමන්ගේ යෝජනා අදහස් ඉදිරිපත් කරන්න සියලු පාර්ශවයන්ට ඉඩ සලසා දෙන්නත් යෝජනා වෙලා තියෙනවා. සමස්ත වාර්තාව මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයාට බාර දෙන්නක් කියලා තමයි නිර්දේශ කරලා තිබුණේ. අපි දැක්කා පෞගී දිනවල අතුරුලි රතන ස්වාමීන් වහන්සේත් මේ සම්බන්ධයෙන් ඍජු අදහස් පළ කළා. කැබිනට් එකට ඉදිරිපත් නොකර ගෙනාපු වාර්තාවක්. එහින්ද මේක වහාම අකුලා ගන්න ඕනේ නැත්නම් අධිකරණමේ ක්‍රියාමාර්ගයකින් මේ පරාජයට පත් කරන්න සූදානම් කියලා රතන ස්වාමින් වහන්සේ ප්‍රසිද්ධියේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට සඳහන් කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ඍජුව ඔවුන්ගේ අදහස් පළ කළා. යම් ආකාරයකින් ඉන්දියා වෛද්‍යවරුන් සිංගප්පූරු ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩක් තියෙනවා කියන සැකයට සභානායක ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයා අපි දැක්කා පිළිතුරු ලබා දෙන ඔහු කිව්වේ සිංගප්පූරු වෛද්‍යවරයෙකුට 130-140ක පඩියක් හම්බ වෙනවා ඔවුන් ලංකාවට එන්නේ ඇයි ලංකාවේ තරම් වෛද්‍යවරයෙකුට පඩි ලබා ගන්න බෑ ඒ හින්දා එහෙම පැමිණීමේ හැකියාවක් නැහැ ඒ හින්දා මේ සම්බන්ධයෙන් යම් අසත්‍ය අනියත බියක් තමයි තබාගෙන තිබෙන්නේ කියලා ඔහුගේ පැත්තෙනුත් සඳහන් කළා. කොමුණත් මේ සියලු වාතාවරණ මැද තමයි ජනාධිපතිතුමා තීරණය කරලා තියෙන්නේ මේ පිළිබඳව සොයා බලන්න විශේෂඥ කමිටුවක් පත් කරන්න. ඒ කමිටුව පහුගිය සිකුරාදා දවසේ තමයි පත් කිරීම සිද්ධ වුණේ.
මනෝජ්, ඒ වගේම මේ දැනට විපක්ෂ නායක ධුරය ඔබ වන්නේ ආර් සම්බන්ධන මහතා විසින්. මේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දිය යුතුයි කියලා යම්කිසි ආකාරයක හඬක් නැගෙමින් පවතිනවා. මේ කාරණේ අලුත්ම තත්ත්වය මොකද්ද?
ඔව්, කතානායකවරයා ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පසුගිය සතියට කලින් සතියේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේ කම්බරයගෙන් යම් විමසීමක් සිද්ධ කරා මේ සම්බන්ධයෙන් ස්ථාවරය මොකක්ද කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයත් මේ වෙලාවේ ආණ්ඩුවත් සමග එකතු වෙලා සම්මුතිවාදී ආණ්ඩුවක ඉන්නේ. ඒ පාර්ශ්වය, ඒ කණ්ඩායමේම කොටසක් තමයි දැන් ඒකබද්ධ විපක්ෂයේ විදිහට ඉන්නේ. අනු ඒකබද්ධ විපක්ෂය ඔවුන්ගේ නියෝජිතයෙකු මෙහි විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් පත් කරන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතේ මොකක්ද කියලා ඇහුවා. මහින්ද අමරවීර අමාත්‍යවරයා සන්ධානයේ මහලේ කම්බරයා හැටියට කොළඹින් පිට හිටපු නිසා කොළඹ ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් නම් ප්‍රකාශයක් කරන්න සූදානම් කියලා කිව්වා. ඒ අනුව ඔහු ලිඛිතව කතානායකවරයාට ඔහුගේ ප්‍රකාශය ලබා දීලා තිබුණා. එයත් පදනම් කරගෙන පසුගිය 10 වෙනිදා කතානායකවරයා පාර්ලිමේන්තුවට ඔහුගේ අදහස සඳහන් කළා. ඒ අනුව කිව්වේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී වෙනසක් ඇති කරන්න ව්‍යවස්ථානුකූල හරි සම්ප්‍රදායනුකූලව හරි තමන්ට හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවේ මීට කලින් තිබුණු තත්වයන්ට වෙනස්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි සංශෝධනයේ 4 සහ 5 අනු ව්‍යවස්ථාවන්ට අනුව දැන් ජාතික ආණ්ඩුවක් පිහිටවල තියෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක්. ඒ නිසා ඒ සන්ධානයේ නියෝජනය කරමින් විරුද්ධ පක්ෂය අසුන්ගෙන ඉන්න මන්ත්‍රීවරුන්ට විරුද්ධ පක්ෂයේ වෙනම පක්ෂයක් ලෙස පිළිගන්න හැකියාවක් නැහැ කියලා කතානායකවරයා සඳහන් කළා. අතීතයේ ඉඳලම මේ පැවතගෙන එන සම්ප්‍රදාය වෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ නොවන පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රී කණ්ඩායමක් හිමි පක්ෂයේ නායකයා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පිළිගැනීම. ඒ අනුව දැනට ඉලංගේ තමිල් අරසු පක්ෂයේ නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් විපක්ෂ නායකවරයා වෙත තමන් පිළිගත්තේ ඒ අනුව කියලා කතානායකවරයා සඳහන් කළා. කොහොමුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් විරුද්ධ පක්ෂය අසුන්ගෙන ඉන්න මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න තමන් කටයුතු කරනවා. ඔවුන්ට පාර්ලිමේන්තුවේ විවාදවලට සහභාගී වීමේදී සාධාරණ කාලයක් වෙන් කරන්නත් දැන්ට ස්ථාපිත කරලා තියෙන සියලු කාරක සභාවලට සාධාරණ නියෝජනයක් ලබා දෙන්නත් පියවර ගන්නවා කියලා කතානායකවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඔබ දන්නවා සංජය, මේ සම්බන්ධයෙන් තමයි ප්‍රධාන ප්‍රශ්නේ තිබුණේ. ප්‍රධාන විපක්ෂය කෙසේ කටයුතු කළත් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සැබෑ විපක්ෂ විදිහට ඒකාබද්ධ විපක්ෂය තමයි කටයුතු කරන්නේ. ඒ හින්දා තමන්ට සාධාරණ කතා කාලයක් අවශ්‍යයි කියලා ඔවුන්ගේ යම් ඉල්ලීමක් තිබුණා. ඒ ගැන සලකා බැලීමක් පිළිබඳවත් තමයි මේ ප්‍රකාශයෙන් අදහස් වෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම කියන්නේ ඔවුන් නිල විපක්ෂය විදිහට හැම වෙලාවෙම පාර්ලිමේන්තුවේ සියලු කටයුතු වලදී පිළිගනු ලබනවා. නමුත් විපක්ෂ නායක ධුරය ඔවුන් ඉල්ලන අවස්ථාවේ තමයි ආණ්ඩුවේ කොටස්කාරයෙක් විදිහට කියන්නේ කියලා සඳහන් කළා. පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා කිව්වේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගී වීමත් සුදුසු කාර්යයක් නෙමෙයි, ඒක වැරදි. ඔහුට දැනට නිමල් ශ්‍රීපාලද සිල්වා අමාත්‍යවරයාගේ ඉඩක් යටතේ තමයි යම් අවස්ථාවක් ලබා දීලා තින්නේ ඔහු වෙනුවට පක්ෂ නායක රැස්වීමට පැමිණෙන්න. එයත් නීති විරෝධී වැඩක් වැනි අදහසක් තමයි රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා සඳහන් කළේ. කොහොමුණත් දැන් මේ සතිය යම් තීන්දුවක් ගන්න ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සූදානම් වෙන බවක් පේන්න තියෙනවා. ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන නිසා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවේ හවුල්කරුවෙක් නිසානේ ඔවුන්ට මේ බාධාව පැමිණෙන්නේ. එහෙමනම් ඔවුන් දැන් තීරණය කරලා තියෙනවා යම් ආකාරයකින් ස්වාධීන වෙන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉවත් වෙලා ස්වාධීන මන්ත්‍රීවරු විදිහට කටයුතු කරන්න. එතකොට ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටස්කරුවෝ නොවන නිසා ඔවුන් 70ක පිරිසක් ඉන්නවා කියලා ඔවුන්ගේ ඉලක්කමක් ඔවුන් කියන නිසා ඒ 70 පිරිස ස්වාධීන විපක්ෂයේ ඉන්න බහුතරය නිසා ඔවුන්ට විපක්ෂ නායක ධුරය ලබා ගන්න පුළුවන්ද කියන උත්සාහයක් ඔවුන් දරමින් ඉන්නවා. ඉතින් මේ සම්බන්ධයෙන් සභානායකවරයාත් අදහස් දක්වමින් කිව්වේ පුළුවන් නම් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න. යම් ආකාරයකින් අපි දැක්ක අභියෝග කරනවා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවෙන් එළියේදී ඔවුන්ට පුළුවන් ස්වාධීන වෙන්න කියන්නේ එහෙමනොත් ඔවුන්ගේ මන්ත්‍රීදුර අහෝසි වෙනවා එහෙනම් ඔවුන් ස්වාධීන වෙන්නේ නැහැ කියලා මෙච්චර අවුරුදු තුනක කාලයකට තිබුණු ප්‍රශ්නයත් ඒක තමයි ඇයි ඔවුන් ස්වාධීන නොවෙන්නේ කියන එක ඔවුන් දැන් වචනයෙන් කියලා තියෙනවා ස්වාධීන වෙන්න සූදානම් කියලා සමහරට හෙට දිනේ ඔවුන් ඒකාබද්ධ විපක්ෂ විදියට රැස් වෙලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න නියමිතයි ඒ අනුව ඔවුන් ස්වාධීන වෙන්නේ යම් ආකාරයකින් කටයුතු කරොත් මේ තත්ත්වය තරමක් දුරට වෙනස් වෙන්න පුළුවන් එහි ප්‍රතිඵලය මම හිතන්නේ අපිට එළමෙන සඳුදා දිනේ මේ සාකච්ඡාවෙන්ම ආයෙත් කතා කරන්න ඉඩක් සැලසේ
මනෝජ් ඒ වගේම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම තුළදී ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව තොරතුරුත් අපිට කතා කරන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා අපි මේ පිළිබඳව තොරතුරුත් ඔබගෙන් දැනගන්නට කැමතියි
ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රැස්වීම දිහා බොහෝ දිනක් බලාගෙන හිටියා ඒකට හේතුව තමයි වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සහ ඇතැම් තලතුරු දරන කණ්ඩායමත් ඒකාබද්ධ විපක්ෂය සමග එක්කාසු වෙලා ඉන්නේ ඔවුන් යම් ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විදිහට විපක්ෂයට එකතු වෙන්න යම් උත්සාහයක් දරුවා ඇතැම් වෙලාවට ඒ කණ්ඩායම ප්‍රතිස්තෝධනා කළා විශේෂයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් මේ කණ්ඩායමේ ඇතැම් අයට පොහොට්ටුවේම සමාජිකයන් බවට පත්වෙන්න උනන්දුවක් තිබුණා ඒ හින්දා ඔවුන් එතන ගියා නමුත් අපි පක්ෂය අතහැරලා යන්න සූදානම් නැහැ කියන ප්‍රකාශය තමයි ඔවුන් සිද්ධ කරේ ඒ අනුව ඇතැම් අය පොදු ජනපෙරමුණට සම්බන්ධ වෙන්න උත්සාහයක් තිබුණා ඇතැම් අය මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න සූදානමක් තිබුණා ඇතැම් අය විපක්ෂයේ භූමිකාවට පණ පොවන්න උත්සාහයක් තිබුණා යනු මේ 16 දින අතරේ විවිධ මත තිබුණා ඔවුන් දැන් මොකක්ද කරන්න කියන අදහස දිහා තමයි ජනතා බලාගෙන හිටියේ නමුත් අපි දැක්කා SB දිසානායක මන්ත්‍රීතුමා ඩිලාන් පෙරේරා තිලංග සුමතිපාල මේ කණ්ඩායමේ 4 දෙනෙක් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රැස්වීමට සහභාගී වෙලා හිටියා ඔවුන්ට යම් ප්‍රතිසංවිධාන වගකීම් ප්‍රමාණයක් බාර දීලා තිබුණා මීට පෙරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදියට රෝන් ලක්ෂ්මන් පියදාස මහාචාර්යතුමා කිව්වේ SB දිසානායක හිටපු ඇමතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් ආසන සංවිධායකවරුන් හැටියට ලබා දුන්නු වගකීම් මේ වන විටත් ඉෂ්ට කරලා තියෙන්නේ කියලා. ඒ අනුව ඒ සියල්ලත් එක්ක තමයි ඔවුන් මේ රැස්වීමට සහභාගී වුණේ. ඒත් එක්කම යම් තීන්දුව තීරණ ප්‍රමාණයක් අරගෙන තිබුණා. ඇතැම් ප්‍රතිසංවිධාන කටයුතු තාම නිමාවටපත් වෙලා නැහැ. ඒවට මොනවද කරන්න කියලා සාකච්ඡා කිරීමේදී ඊළඟට ලබන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය දෙනවා. ඒ සංවත්සරයට කලින් සංවත්සර සැමරුමට කලින් ප්‍රතිසංවිධාන කටයුතු සියල්ලක්ම නිමාවටපත් කරන්න ඕන කියන අදහසකට ඇවිල්ලා තිබුණේ යනුව යම් සංවිධායකවරුන් ප්‍රමාණයක් ඒ ප්‍රතිසංවිධාන සිද්ධ කරේ නැත්නම් සංවත්සරයට කලින් ඒ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු ඉවර කරන්න තමයි මෙහිදී තීරණය කරලා තිබුණේ මෙතන විශේෂ සිදුවීම වන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්න ඔවුන් සමග කටයුතු කරන්න පැමිණි පිරිසෙන් 4 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රැස්වීමට සහභාගී වෙලා තිබුණා ඔවුන් කිව්වේ ඉදිරි කාලය ඇතුළේ ඔවුන්ගේ උත්සාහය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ආණ්ඩුවෙන් එළියට අරගෙන ඇවිල්ලා මේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනතම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට ආණ්ඩුවේ ඉන්න ඔවුන්ගේ කණ්ඩායමත් විපක්ෂයේ ඉන්න කණ්ඩායමත් එකතු කරගෙන ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවයක් ගැන තමයි ඔවුන් ටිකින් දිගටම කිව්වේ 16 කණ්ඩායමත් සඳහන් කළේ ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත් එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉදිරි මහජන්දර කලින් අග්‍රාමාත්‍යවරයා බවට පත් කරනවා කියලා එවැනි උත්සාහයක් ඔවුන් අතර තිබුණා මම හිතන්නේ ඒ උත්සාහය වෙනුවෙනුත් මේ අතරේ ඔවුන් කටයුතු කරනවා ඇති කියලා අපිට හිතෙනවා ඔවුන්ගේ අදහස් දැක්වීම අනුව නමුත් දේශපාලනේ මොනවද වෙන්නේ කියලා අපිට පැහැදිලිව නිගමනය කරන්න බෑ ඉදිරියේදී ගන්න තීන්දුව තීරණ අනුව මම හිතන්නේ අපිට මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන් වේවි
ඒ වගේම මනෝජ් මේ බොදුබල සේනා සංවිධානයේ ඥානසාර හිමියන් හට නැවතත් වරක් සිරදඬුවම් නියම කොට ඇති බව අධිකරණයෙන් සිරදඬුවම් නියම කොට ඇති බවත් අපිට ගෙවි යන සතියේදී වාර්තා වෙනවා අපි දැනගන්නට කැමති මේ පිටුපස ඇති තොරතුරු
ඔව් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට පෞගේ 8 වෙනිදා තවත් නඩුවකින් සිරදඬුවම් නියම කෙරුණා උන්වහන්සේට මේ නඩුව පවරලා තිබුණේ 2016 ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කලහකාරීව හැසිරෙමින් අධිකරණයට අපහාස කරා කියන චෝදනාව යටතේ ඒ සම්බන්ධයෙන් චෝදනා 4කට ගලගොඩත්තේ ඥානසාර හිමියන් වරදකරු බව නඩෝ විභාග කරපු අභියාචන අධිකරණයේ තීන්දුව කරා ඒ වෙනුවෙන් උන්වහන්සේට වසර 6කදී එකවර ගෙවී යන පරිදි වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරනවා කියලා අභියාචන අධිකරණයේ දැන්වුවා. ඒ තීන්දුව වහාම ක්‍රියාත්මක කරන්න කියලත් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා. කොමුණත් අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටින නිසා ගලබඩත්තේ ඥානසාර හිමියන් පෞගේ 8 වෙනිදා අධිකරණයට පැමිණ සිටියේ නැහැ. උන්වහන්සේ ශල්‍ය කර්මයකටත් භාජනය කරන්න නියමිතයි කියලා තමයි උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ. කොමුණත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ භාර්යාවට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුත් ගරගොලත්තේ ඥානසාර හිමියන් මීට කලින් වරදකරු කරා ඒ අනුව මාස 6කදී එකවර ගෙවී යන පරිදි බරපතල වැඩසහිත සිරදඬුවමක් උන්වහන්සේට නියම කෙරුණා ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ ගොනු කරපු අභියාචනයක් නිසා දැනටත් උන්වහන්සේ ඇප මත සිටින්නේ. කොමුණත් වකුගඩු සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවෙලා තියෙන නිසා ඊට ශල්‍යකර්මයක් කරන්න අවශ්‍යයි කියලා උන්වහන්සේ දැනට නේවාසික ප්‍රතිකාර ලබන ජයවර්ධනපුර රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයාත් සඳහන් කළා. ඔහුත් කිව්වේ මේ තීන්දුව ලැබෙන්න කලින් තමයි උන්වහන්සේට මේ සම්බන්ධයෙන් තීරණය කරේ. නමුත් ඒ අතරේ මේ තීන්දුව ගත්තේ මං හිතන්නේ අද දිනේ වෙන්න ඕන. උන්වහන්සේට ඒ සම්බන්ධයෙන් යම් ශල්‍ය කර්මයක් සිද්ධ කරනවා. ඒ ශල්‍ය කර්මයෙන් පස්සේ උන්වහන්සේව බන්ධනාගාරයට රැගෙන එන්න කියන නියෝගයක් සඳහන් වෙලා තිබුණා. උන්වහන්සේට යම් සිරකරුවන් අඳින සැහැල්ලු ඇඳුමකුත් ලබා දීලා තියෙනවා කියලත් ඇතැම් මාධ්‍ය මේ වන විට වාර්තා කරලා තිබුණා. ඉදිරියේදී සැත්කමෙන් පස්සේ සම්පූර්ණ සුවය ලැබුවට පස්සේ ඒ සම්බන්ධයෙන් යම් තීරණයක් ගනීවි. කොමුණත් උන්වහන්සේට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න සූදානම් කියලා බුදු බලසේනා සංවිධානය ඇතුළු කණ්ඩායම් සඳහන් කළා. යම් ආකාරයකින් රණවිරුවන් වෙනුවෙන් රට බේරගත් රණවිරුවන් වෙනුවෙන් උන්වහන්සේ යම් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් තමයි මේ තීරණය අරන් තියෙන්නේ කියලා සඳහන් කළා. බුදු බලසේනා සංවිධානයකුත් මාධ්‍ය හමුවක් පවත්වලෙහි ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහත්මයාත් කිව්වේ යම් ආකාරයකින් අධිකරණයට වැරදි ලෙස තොරතුරු හොයා දැක්වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දඬුවම නියම වුණේ. එහිඳ ඉදිරියේදී අධිකරණයට පවා ලබා දීලා තියෙන බලතල සම්බන්ධයෙන් සොයා බැලීම අවශ්‍යයි කියලා මාධ්‍ය හමුවේදී ඔහු ප්‍රකාශ කරා. කොමුණත් ඉදිරියේදී ජනාධිපති සමාවක් සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න සූදානම් බව තමයි අපිට දැනගන්න ලැබුණේ. බලමු ඉදිරි සතියේදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිද්ධ වෙන්නේ මොනවද කියලා.
මනෝජ, ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුලත් සමාජ ජාල වෙබ් අඩවි තුලත් දැඩි ලෙස කතාබහට ලක් වුණු ප්‍රවෘත්තියක් බවට පත් වුණා. දැඩි ලෙස සංසරණය වුණු ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත් සභාවට එක් පුටුවක් ලක්ෂ 6කට අධික සංඛ්‍යාවක් ගෙවමින් පුටු 104ක් මිලදී ගැනීමට යම්කිසි ආකාරයක සැලසුමක් ඇති බව. මොකක්ද මේ කාරණේ?
ඔව්, බස්නාහිර පළාත් සභාවේ අලුත් ගොඩනැගිල්ලක් ඉදි කරනවා. එහි සභාශාලාවේ පුටු වෙනුවෙන් අනවශ්‍ය වියදමක් දරන්න බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කරනවා කියන චෝදනාව තමයි මෙහිදී ගොනු කරලා තිබුණේ. මේ ගනුදෙනු වහම අත්හිටවන්න කියලා ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කළා. ඔහු කිව්වේ නොවිසඳුණු මහජන ගැටලු බොහොමයක් තියෙද්දී මන්ත්‍රීවරුන්ට පුටු මිලදී ගන්න මේ ආකාරයෙන් වියදම් කරන එක කිසිසේත් අනුමත කරන්න බෑ කියලා. කොමුණත් මේ වන විට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කර මැතිතුමාගේ අනින් පුටු මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ස්ථාවරය වෙනස් වෙලා තියෙනවා. ඒක වළක්වන්න පියවර අරගෙන තියෙනවා. ඔබ කිව්වාගේ එක පුටුවක් 650,000ක් කියලා තමයි සඳහන් වුනේ. මහමැතිවරයා කිව්වේ 650,000ක් නෙමෙයි, ඒක බොරු, ඒක 640,000ක් කියලා. එහෙම පුටු 104ක් මිලදී ගන්න තමයි උත්සාහ කරලා තිබුණේ. මේ සම්බන්ධයෙන් මහමැතිවරයාගෙන් කරපු කරුණු විමසීමකදී ඔහුත් කිව්වේ අදාළ පුටු මිලදී ගන්නේ එව නැත්තම් සභා ශාලා වේද කරන්නේ කාගේ හරි පෞද්ගලික පරිහරණයට නෙමෙයි, මේ ගනුදෙනු විනිවිදව සිද්ධ කරලා තියෙනවා. ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ මේ අලුත් ගොඩනැගිල්ල ඉදිකිරීම නිසා මහජන සේවා තමන් අඩාල කරන්න කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. මහජන සේවා ඉටු කරන්න මුදල් වෙන් කරන්න බස්නාහිර පළාත් සභාව මැලි වෙන්නේ නැහැ. ඒ අතර තමයි මේ පුටු මිලදී ගැනීමත් සිද්ධ කරන්න කියලා සඳහන් කරලා තිබුණා. ඔහු කිව්වේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා පුටුවට සමාන පුටුවක් තමයි මේ ඇනෝම් කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ සඳහා යම් ඉඩක් ලබා දිය යුතුයි කියලා මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ සියලු මාධ්‍ය යම් ආකාරයකින් උසුළු විසුළුවටත් ලක් කරපු මාතෘකාවක් බවට පත් වුණා. ඇතැම් අය තමන්ගේ සමාජ ජාල ගිනුම්වල තමන් වාඩි වෙලා ඉන්න පුටුවේ ඡායාරූපයක් අරගෙන ප්‍රදර්ශනය කරමින් පවා යම් ආකාරයකට උපහාසයකට ලක් කරපු අවස්ථාවක් අපි දැක්කා. කොමුණත් 640,000 බැගින් වන පුටු 104 මිලදී ගැනීම මේ වන විට ආණ්ඩුකාරවරයාගේ මෙදියත් වීමෙන් නවත්තලා තියෙනවා සංජය.
ඒ වගේම මනෝජ්, මේ ග්ලයිෆොසෙට් තහනම පිළිබඳව, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාව තුළ ග්ලයිෆොසෙට් කියන රසායනික ද්‍රව්‍ය කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතය සම්බන්ධයෙන් වූ කාරණය පසුගිය වකවානුව තුළ දැඩි කතාබහට ලක්ව තිබෙන කාරණයක් බවට පත් වුණා. ග්ලයිෆොසෙට් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරුණා. පසුය වගාවන් කිහිපයක් සඳහා පමණක් යොදාගත හැකි බවට රජය යම්කිසි ආකාරයකින් ප්‍රකාශයක් කළා. මේ අලුත්ම තත්ත්වය මොකද? මේ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක කතාබහක් නැවතත් ඇති වී තිබෙන ආකාරය අපිට පේන්න තියෙනවා.
ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමට එරෙහිව අමරිකානු අධිකරණයක් ලබා දුන්නු නඩු තීන්දුව පූර්වාදර්ශයට අරගෙන ලංකාවේ නැවතත් ග්ලයිෆොසේට් සම්බන්ධයෙන් වන කතා බහ ප්‍රකෘතිමත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සොයාබැලීම් සිද්ධ කරපු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන ආයමත් සඳහන් කළේ ග්ලයිෆොසේට් නිසා මේ යන අයකු වෙනුවෙන් කෝටි 10ක වන්දියක් ඉල්ලන නඩු පවරන්න තමන්ගේ සූදානමක් තියෙනවා කියලා. මේ වන විට ලංකාවේ ග්ලයිෆොසේට් හේතු කොටගෙන 25,000ක් පමණ මිය ගිහිල්ලා තියෙනවා. මේ පිළිබඳ දිගින් දිගටම පර්යේෂණ සිදු කරමින් වකුගඩු හා පිළිකා සඳහා මේ කෘෂි රසායනිකයේ ඍජුව බලපාන බව පර්යේෂණ මගින් ඔප්පු කරලා තියෙනවා. නමුත් වගකීම්තෝ ඒක පිළිගන්නේ නැහැ. ඒ අනුව පාර්ශව 4ක් එක්ක එකතු වෙලා මේ සම්බන්ධයෙන් නඩු පවරන්න තීරණය කළා කියලා චන්න ජයසුමන වෛද්‍යවරයා සඳහන් කළේ, මහාචාර්යවරයා සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු අයෙක් විදිහට තමන්නුත් ග්ලයිෆොසේට් හේතු කරගෙන පිළිකා හා වකුගඩු රෝගීන් මේගේ පුද්ගලයන්ගේ දරුවන් ගොවි සංවිධාන දැන්ට රෝගයේ වැළඳිලා ප්‍රතිකාර ලැබමින් ඉන්න අය මේ පාර්ශව 4 කාසු කරගෙන මේ නඩු පැවරීම සිද්ධ කරනවා කියලා තමයි සඳහන් කළේ. ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගමත් ලංකාවේ නියෝජිතයනොත් මෙහි වග උත්තර කරුවන් විදිහට නම් කරනවා. මේ වෙනකොට ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා තමයි ඔහු සඳහන් කළේ. කොමුණත් රජය, අතුරුලිය රතන ස්වාමින් වහන්සේ ඇතුළු කණ්ඩායම, මහාචාර්ය චන්න ජයසුමන ග්ලයිෆොසේට් සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරපු විද්වතුන් සහ දේශපාලනඥයින් ඔවුන් යම් තීරණයක් ගත්තා. ඔවුන්ගේ මැදිහත් වීමත් එක්ක මේ ආණ්ඩුව පහුගිය දිනවල ග්ලයිෆොසේට් ලංකාවේ භාවිතය තහනම් කරන්න, විශේෂයෙන්ම තේ වගාව සඳහා ග්ලයිෆොසේට් අවශ්‍යයි කියලා විෂය භාර අමාත්‍ය නවීන් දිසානායක ඇමතිවරයාත් ඍජුව යම් ඉල්ලීමක් කරලා තිබුණා. මේ සියල්ල පදනම් කරගෙන නැවතත් මේ තීන්දුව ආපසු හරවන්න රජය තීරණය කළා. තේ ඇතුළු භෝග සීමිත ප්‍රමාණයකට පමණක් ග්ලයිෆොසේට් ලංකාවේ තහනම් ඉවත් කරන්න කටයුතු කරා. මේ සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරුණු රතන ස්වාමින් වහන්සේ ඇතුළු පිරිස යම් තීන්දුව තීරණ වලටත් එළඹුණා. නමුත් ඔවුන්ට දැඩි විශ්වාසයක් තිබුණා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ඔවුන්ට ක්‍රියා කරන්න පුළුවන් කියලා. ඔවුන් දිගින් දිගටම කිව්වේ මොන්සැන්ටෝ සමාගමට ශ්‍රී ලංකාවේ වෙළඳපළ මහ ලොකු වෙළඳපළක් නෙවෙයි, නමුත් ඉන්දියාව වැනි ආසියාන් රටවල ග්ලයිෆොසේට් භාවිතා කරනවා. ඕ මේ ලංකාවේ තහනම හේතු කොටගෙන ඒ රටවල් යම් ආකාරයකින් ග්ලයිෆොසේට් භාවිතය නවත්වන්න තීරණය කරවතින් සමාගමක් විදියට ඔවුන්ට දැඩි පාඩුවක්. ලංකාවේ වෙළඳපළ ඔවුන්ට ලොකු වෙළඳපළක් නොවුනත් මේ කළු පැල්ලමින් ඔවුන් ආරක්ෂා වෙන්න යම් ආකාරයකින් මෙදිහත් වේවි. ඒ නිසා ඔවුන් රට තුළ විශාල වශයෙන් මුදල් වියදම් කරාවි, මේ තීරණය ආපසුපස හරවන්න කටයුතු කරාවි කියන චෝදනාවත් ඔවුන් එල්ල කළා. ඔවුන් කිව්වේ ලංකාවේ වෙළඳපළ අහිමිවීම හරහා ඔවුන්ට ආසියාවේ ලොකු වෙළඳපළ කොටසක් අහිමි වෙනවා. ඒ සඳහා ඔවුන් ක්‍රියා කරනවා. ඇතැම් නිලධාරීන් දේශපාලනඥයින් මේකට අවුලලා ඉන්නවා කියලා ඇතැම් අවස්ථාවල චෝදනා කරා. කොමුණත් විෂය භාර අමාත්‍යවරයා විදිහට නවීන් දිසානායක ඇමතිවරයා කිව්වේ ග්ලයිෆොසේට් නැතුව තේ වගාවේ නිසි අස්වැන්නක් ලබා ගන්න බැරි වෙනවා. ඒ හින්දා ලංකාවේ වෙළඳපළ ප්‍රමුඛ බව, එතකොට ලංකාවේ තේ වගාව ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවගේ ආර්ථික තත්ත්වය, මේවට වග කියන්න කවුරුත් නැහැ. හින්දා නිසි විකල්පයක් නැතුව මේක කරන්න එපා කියලා ඒ අනුව තමයි මේ තීන්දුව ආණ්ඩුව වෙනස් කරගත්තේ. කොමුණත් ඉදිරියේදී මේ අමරිකානු අධිකරණයක් ලබා දුන්නු තීන්දුවත් එක්ක මේ තත්ත්වය මොනවා වේද කියන්න අපිට බලාගෙන ඉන්න වෙනවා. ග්ලයිෆොසේට් විරෝධී කණ්ඩායම නැවතත් හිසෝසවලා ඔවුන්ගේ මතය ප්‍රබල ලෙස සමාජගත කරන උත්සාහයක් මේ වෙලාවේ තියෙනවා.
හොඳයි මනෝජ්, බොහොම ස්තුතියි. එළවෙන සතියේදීත් අපි හමුවෙමු ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන කාලීන සහ දේශපාලනික තොරතුරු සමගින්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි සංගී, අපි ආයෙත් හමුවෙමු.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.